සීගල හාමුදුරුව මේ සතිපට්ඨාන ගැන දේශනා වගේක් අලුතෙන් කළා. ඒවයි ඒක දැන් තාම මේ බෞද්ධයෙක්ේ දැම්මේ නැහැ. එකයි දැම්මේ මං හිතන්නේ අර සතිපට්ඨාන ගැන ශ්‍රී ලංකාවේ කරපු ඒ වදේශනා. ඒවයිදී ටිකක් අලුත් දේවල් ටිකක් අමුතුව දේශනා කරනවා මේ. ඕකේ මොන වගේ දෙයක්ද කිව්වේ? වේදනානුපස්සනාව මොකද එක විදිහක් තමයි හාමුදුරුවෝ ඔය සමරයිස් කරන තැන් වල කියනවා. කායානුපස්සනාව උපාදානස්කන්ධයේ කේකේවා දකින විදි ප්‍රබට රූපය ගැන පංච උපාදානස්කන්ධය ගැන කියනවා. ඊළඟට අර සතර විපල්ලාස වලට සම්බන්ධ කරන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියන ටික. දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි සුභයි කියන හතරේනේ. එතකොට විශේෂයෙන් කායනුපස්සනාව දාන්නේ ඔය සුභ සංඥාව කටා ගන්න. සුභයේ පැත්ත හොඳට මෙනෙහි වෙන්න ඕන කියනවා කායනුපස්සනාවේදී. ඊළඟට වේදනානුපස්සනාවේදී බව තේරුම් ගන්න. වේදනා වලින් අපිට සමහර වේදනා සැපයි කියලා එහෙම හිතනවා. එතකොට සුඛ සංඥාව කඩන්න වේදනානුපස්සනාව කියන මේක එක තැනකදී කියන එක. ඊළඟට මොකද ඊළඟට එන්නේ? චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය දකින්න පුළුවන්. ඇති වෙලා නැති වෙන ඒ පැත්ත. ඊළඟට ධම්මානුපස්සනාව පැත්තෙන් තමයි මේ අනාත්ම පැත්ත කියලා වර්ණහම වර්ග කිරීමකුත් මේ මම එක තැනක නැතුවා මේ පිටිකල සායනහන්සේගේ දේශනා පෙරයිතේ. මම හිතන්නේ හරි එක විදිහට වර්ග කරන්න පුළුවන් විදි තියෙනවා. එකත් ඉතින් සමහර වෙලාවට ගැළපෙනවා කියලා හිතන්න පුළුවන්. ඔක ඉතින් මේ වර්ග කිරීමට වඩා මම හිතන්නේ දකින්නේ තියෙන්නේ අවබෝධය පැත්තට නියන්නවා. දැන් මේ දේශනාවල ගොඩාක් අලුත් දේශනාවල මේ කායානුපස්සනාව බොහොම කරන්න කියනවා. ඒකේ ආනාපාන සතිය අරන් විස්තර කරද්දී හුස්ම කියන එක බලන්න. අර හුස්ම කයක් විතරක්. ඒ කියන්නේ අනිත් කය අනිත් රූප නැති වෙලා යන්නෝ කියලා කියන්නේ. පස්සම්බයං කාය සංඛාරං මට්ටමට එනකොට මේ අපි අනිත් ආයතන වලින් යම් කිසි රූපයක් දැනගන්නවා නම් ඒව ටික පිළිටන්න බෑ කියන මට්ටමක. ඒ කියන්නේ සබ්දයක් ඇහිලා පිට මොනවා හරි රූපයක් තියෙනවා කියලා දැනෙනවා නම් අර මට්ටමේදී ඒ එහෙම එන්න බැහැයි කියන අදහසක්. එතකොට එතන තියෙන්න ඕන කිව්වේ උස්මකය කියන එකයි ඒ ගැන සිහිය කියන එක. ඒ කියන්නේ සති නිමිත්ත කියන එකයි හුස්ම කය කියන එකයි විතරයි. වෙන එකකට හිත යනවා නම් ඒ කියන්නේ අතන කැඩිලා කියන මට්ටම. මේ වගේ අදහස කිං විස්තර කළා. අපි දේශනා කරව සම්ප්‍රටි ඉස්සරහට අන්න හම්බ වෙයි ඔයගොල්ලන්ට. කරලා බැලුවද ටික? ඒක මං මේ මෙහෙනම් ඔය සුදස්සන හාමුදුරුවන්ගේ පොතක් ගැහුවා ඇත්තටම මේ ඥානපස්සන් යථා භූතං කියලා. මොනවද මන් දන්නේ. මේ පොත තාම ඔය පැත්තට ඇවිල්ලා නැතුවේ. ඕක තියෙනවා කිව්වා නේද? මං පෙරවදන ලියලා තියෙනවා කිව්වේ. බලුවයි කිව්වා නේද? ඒ පොතේ තියෙනවා ඒ සුත්‍රයක්. බලුවයි. ඒකේ අර අනේ කොටසක් කියවන්නම් මුල අර වැදගත් වෙන එක මේ චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං රූපේ අජානං අපස්සං යථා භූතං චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං යම්පිදං චක්කු සම්පස්සපච්චා uppajjati වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථා භූතං චක්කුස්මින් ඔය ටික වෙනකොට ඊට පස්සේ වෙන ටික කියන චක්කුස්මින් සාරජ්‍යති. සාරජ්‍යති කියන්නේ සතුටු වෙනවා වගේ. එතකොට ඇහැ ගැන සතුටු වෙනවා නේද? චක්කුස්මින් සාරජ්‍යති. රූපේසු සාරජ්‍යති, චක්කු විඤ්ඤානේ සාරජ්‍යති, චක්කු සම්පස්සේ සාරජ්‍යති. යම් පිදං චක්කු සම්පස්සපච්චා uppajjati වේදයිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි සාරජ්‍යති. එතන වේදනාම ගැන සතුටු වෙනවා කියන එක. again ඒව ගැන අජානං අපස්සං යථා භූතං කියනකොට ඒ පහ ගැනම සතුටු වෙනවා. ඇහැ ගැන, රූපේ ගැන, විඥානේ ගැන, පස්සේ ගැන, වේදනාව ගැන. ඒ જાති පහට තමයි මේ අජානං අපස්සං යථා භූතං කෙනාට සිද්ධ වෙන්නේ ඒව ගැන සාරජ්‍යති කියන එක සතුටු වෙනවා. ඒ ටික තේරෙනවා ඇතිනේ පාළි නේද? මේ ඊළඟට කියනවා තස්ස සාරත්ස්ස සංයුත්ස්ස සම්මූලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතු. ඒ කියන්නේ ඒකේ සාරත්ස්ස කියන්නේ සතුටු වෙනවා, ඇලෙනවා වගේ. ඊළඟට සංයුත්ස්ස කියන්නේ බැඳෙනවා. සම්මූලස්ස කියන්නේ සිහි මුලා වෙනවා. අස්සාදානුපස්සිනෝ විහෙරතු. අස්සාදානුපස්සීව ඉන්නවා. ওই ටික ගැන. එතකොට ආයතින් මංච උපාදානක්ඛන්දා උපචයං ගච්ඡanti. එතකොට ආයයේ පංච උපාදානස්කන්ධ රැස් වෙනවා. උපචයං කියන්නේ රැස් කරනවා. එහෙම වෙනකොට තණ්හා පවඩ්ඩති කියලා කියනවා. තණ්හාව ওই දිගට විස්තර කරලා මම කෙටියෙන් කියන්නේ තණ්හා පවඩ්ඩති. තස්ස කායිකාපි දරතා පවඩ්ඩಂತಿ. කායික දරතභාවයේ ඇති වෙනවා. ඊළඟට චේතසිකාපි දරතා පවඩ්ඩಂತಿ. කායිකයි චේතසිකයි. ඊළඟට කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ, චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. සන්තාපය ඇති වෙනවා. කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ, චේතසිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. පරිලාහය දැවීම වගේ. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. එතකොට ඒකෙන් කාය දුක්ඛයි චේතෝ දුක්ඛයි විඳිනවා නේද? සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. එතකොට ඒ ටිකට මේ ආයේ මුලට ගියොත් කියන්නේ අර ඇහැ ගැන චක්කුම් රූපං ඒව ගැන අජානං අපස්සං යථා භූතං කම. ඒ කියන්නේ දන්නේ අජානං කියන්නේ අහලත් නැති, අජාන අපස්සං කියන්නේ දැකලත් නැති නේ. දන්නේ නැති දැකලත් නැති වෙනකොට ඇත්ත ඇති හැටි යථා භූත ඥානය. අජානං අපස්සං යථා භූතං
එතකොට මේ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. ඒ මුලයි යගයි සම්බන්ධ කළොත් ඒ දෙක. එකනේ. ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඤ්ඤාණය ගැන, පස්සය ගැන, ඒකෙන් ඇති වෙන වේදනාව ගැන. අජානං අපස්සං යත භූතං කියන එක තමයි ඊටු ටික ඔක්කොටම හේතුව වෙන්නේ. ඒකේ අනිත්‍යත්ව කියලා චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං ඒ වගේ පහටම කියලා. එතකොට චක්කුස්මින් න සාරජ්‍යති රූපේසු න සාරජ්‍යති ඒ වගේ කියනවා. චක්කු විඥානේ න සාරජ්‍යති අරකේ විරුද්ධ පැත්ත. චක්කු සම්පස්සේ න සාරජ්‍යති වේදනාවත් න සාරජ්‍යති. එතකොට අර ටිකේම අනිත් පැත්ත කියාගෙන යන තස්ස අසාරත්ස්ස අසංයුක්තස්ස අසම්මූලහස්ස ආදීනවානුපස්සිනෝ විහෙරති. ඉස්සෙල්ලා කිව්වේ ආසාදානුපස්සී විහෙරති කියලා. ඒක දැන් ආදීනවානුපස්සී විහෙරති බවට වෙනස් වෙනවා. දැන් මේ කියන්නේ ඥානං පස්සං යථා භූතං වුණා. එයාගේ එතකොට ආයතින් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti. ඒ කියන්නේ රස කරන්නේ නෑ නේද අපචයං. ඒවා අර පිරිහෙනවා වගේ අපචයං ගච්ඡanti. එතකොට තණ්හාව පහීයති. නැන්ද කායිකාපි දරතා පහියන්ති චේතසිකාපි දරතා පහියන්ති කායිකාපි සන්තාපා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන්ති කායිකාපි පරිලාහා පහියන්ති චේතසිකාපි පරිලාහා පහියන්ති සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදේති. මේ ඥානං පස්සං යථා භූතං වුණාම කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදී. අජානං අපස්සං යථා භූතං වුණහම කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. එතකොට මේ අජානං පස්සං යථා භූතං එකේ ඊළඟට කියනවා යා තථා භූතස්ස දිට්ටි සාස්ස හෝති සම්මා දිට්ටි. සම්මා දිට්ටිය ඇති වෙනවා කියලා. යෝ තථා භූතස්ස සංකප්පෝ සාස්ස හෝති සම්මා සංකප්පෝ යෝ තථා භූතස්ස වායාමෝ සාස්ස හෝති සම්මා වායාමෝ යා තථා භූතස්ස සති සාස්ස හෝති සම්මා සති යෝ තථා භූතස්ස සමාධි සාස්ස හෝති සම්මා සමාධි පුබ්බේව කෝ පනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසිද්ධෝ හෝති. ගියසරෙත් කිව්වේ එතකොට කාය කම්ම වචී කම්ම ආජීවය සුපරිසිද්ධෝ හෝති. ඒවමස්සායන් අරිය වට්ටංගිකෝ මග්ගෝ භාවනා පරිපූරං ගච්ඡති. විදියට අරිෂ්ඨාංගික මාර්ගයේ භාවනා පරිපූරං ගච්ඡති. තස්ස ඒවං ඉමං අරිය වට්ටංගිකං මග්ගං භාවයතු. චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූරින් ගච්ඡanti. මේකත් කියනවා. මේ විදිහට ආරේෂ්ඨාංගික මාර්ගේ භාවිතා කරනකොට මේ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණින් ගච්ඡanti. එතකොට තනත් අදහසක් එනවා සතිපට්ඨානේ. ඒ කියන්නේ හරියට වඩන්න මේ ටික එන්න ඕන කියන එක. අපි නිකම්ම සිහිය වඩනවට වඩා තන අර ඥානං පස්සං යථා භූතං වෙන විදිහට තමයි මේක වෙන්න ඕන. එතකොට තමයි චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණින් ගච්ඡanti. චත්තාරෝපි සම්මප්පදානා භාවනා පරිපූර්ණින් ගච්ඡanti. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පරිපූර්ණින් ගච්ඡanti. පංචපි ඉන්ද්‍රියානි භාවනා පරිපූර්ණින් ගච්ඡanti. పంచపి బలాని భావనా పారిపూరిం గచ్ఛanti సప్తపి బొజ్జంగా భావనా పారిపూరిం గచ్ఛanti సత్తిస్ బోధిపాక్షిక ధర్మ టికమ తీయన టిక සම්පූර්ණ වෙන්න ඉතින් මෙතන මම මේ පෙන්වන්නේ අර මූලික දැක්ම වෙන්න ඕන ඇහැ ගැන රූපේ ගැන චක්කු විඥානය පස්සේ වේදනාව ඔය පහ ගැන ඥානං පස්සං යථා භූතං ඒකේ සාමාන්‍ය කෙනා ඥානං අපස්සං යථා භූතං මොකද්ද මේ ඥානං පස්සං යථා භූතං කියන්නේ ඇත්ති හැටි දන්නවා දකිනවා කියන්නේ මොකද්ද කියන එක ඒකම ඉතින් කන්ටිනියු වෙන හරි දිගයි මේ සූත්‍රය ඒ අර 37 කිව්වට පස්සේ කියනවා තස්සීමේ ද්වේ ධම්මා යුගනන්දා වත්තන්ති සමතෝච විපස්සනාච සමත විපස්සනත් වැඩෙනවා කියනවා එතකොට යුගනන්දෝ ඊළඟට අර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ටිකක් කියනවා ඒ කියන්නේ සෝයේ ධම්මා අභිඥා පරිඤ්ඤයියා තේ ධම්මේ අභිඥා පරිජානාති යේ ධම්මා අභිඥා පහතබ්බා තේ ධම්මේ අභිඥා පජහති යේ ධම්මා අභිඥා භාවේතබ්බා තේ ධම්මේ අභිඥා භාවේති යේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා තේ ධම්මේ අභිඥා සච්චිකරෝති ඒර චතුරාර්ය සත්‍යයට දාලා ඒ ටිකත් වෙනවලු හිතන් මෙහෙම කෙනාගේ අයිවතව විස්තර කරනවා ඕක යනවා ඊළඟට ආයතන 6ටම කිව්වේ ඇහැටනේ චක්කුන් කියලා රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්ස ඊළඟට අර ඒ නිසා හටගන්න වේදනා ಜಾති තුනෙන් එකක් සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා ඔය ඒ ಜಾති පහ ගැන ඇහැට කියනවා ඊළඟට කනට නාසයට දිවට ශරීරයට මනසටත් ඒ විදිහටම කියනවා ඥානං පස්සං යථා භූතං කියන එක ඔතෙන්දි තමයි මං කිව්වේ දැන් මේකේ ඇහැ කියන එක අපි පිරිසිඳව දකින්න ඕන ඇහෙන් දැනගන්න රූපය කියන එක මොකද්ද කියන එක يعني ධර්මයට අනුව දකින්න ඕන ලෝකෝත්තර පැත්තෙන්
එමේ පොඩ විස්තර කරනවා
පොඩ එතකොට අපි දැන් ධර්මයට අනුව අහලා තියෙන ටිකක් තියෙනවනේ දැන් ඕවා එකක් සංකත ධර්ම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේවල් නේද? ඇහැ රූපේ චක්කු විඥාන. ඊළඟට මේ ඒ අනිත් එක ලෝකෙට අයිති ධර්ම කියලා පැහැදිලි ඉන්නේ නේද? ඇහැ කියන එක රූපේ කියන එක චක්කු විඥානය කියන එක. එතකොට මේ ලෝකෙට අයිති ධර්මතා. එතකොට ඒවට තියෙන ලක්ෂණ ටික තමයි අර පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව පටිච්ච සමුප්පන්න බව නේද සංකත දේවල් වල ලක්ෂණ ටික ඉතින් එතන ඔක අංකේ අපිට විඥාණය ගැන ඕවා ටිකක් පැහැදිලි කියන්නේ විඥාණය තියෙනවා කියලා හිතෙන්නේ නැහැනේ ඒක ඒ මොහොතේ හටගත්තා නිරුද්ධ වුණා නේද හිත සම්බන්ධ I think අන්න ඒ වගේ අවබෝධයක් අපිට එනවද හැගෙන රූපේ ගැන මොකද ඒවත් ඒ જાතියෙම ලක්ෂණ වෙන්න ඕනනේ අපිට සාමාන්‍යයෙන් අපි ඉන්නේ ඇහැ තියනවා රූපේ තියනවා මේ විඥානේ තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ කියලා මුලින් හිතන්නේ ඒ ඒක දැන් ඒ පැත්ත අපි එක පැත්තකින් අවබෝධයක් ගන්න ඕන දැන් දකින්න ඕන මේ වගේ දෙයක් අපට එහෙම හිතුණාට මේවයි ඇත්ත ඇති හැටි එහෙම පවතින දේවල් වෙන්න බෑ කියන එක නේද අර අනුරද්ධ කොහෙද මං හිතන්නේ අර ලින්ක් එකක් එවලා තිබුණා කච්චායනගත සූත්‍රේ දෙක අහන්න නම් බැරි වුණා ඒ උනාට ඒකේ තියෙන්නේ ওই ටික ඇත යන දෘෂ්ටියයි නැත යන දෘෂ්ටියයි දෙකම දෘෂ්ටි දෙකක් කියන එක නේද හටගන්නවා දකිනකොට ඇත යන දෘෂ්ටියට වැටෙනවා, නිරුද්ධ වෙනවා දකිනකොට නැත යන දෘෂ්ටියට වැටෙනවා. තථාගතයෝ ওই දෙකටම නොවැටි පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. නේද? ඒ වගේ එකක් නේද ඒක කියන්නේ. ඉතින් අපි බලන්න ඕන දැන් අපි ඇත කියන දෘෂ්ටියක ඉන්නවා නම් ඒක ඒ කියන්නේ දෘෂ්ටියක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි, යථාභූත තත්ත්වේ නෙවෙයි. ඒකට ඇහැ කියන එක තියෙනවා කියනවා නම් අපි ඉන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියක. ඇහෙන් දකින රූපේ තියෙනවා කියන එකක ඉන්නවා නම් ආපහු අර දෘෂ්ටියකට අහුවෙලා, ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දැකලා නෙවෙයිනේ. පටිච්ච සමුප්පන්න බව කියනකොට ඇත කියුවත් වැරදි, නැත කිව්වත් වැරදි. ඒ දෙකටම වැටෙන්න බෑ. මේ හේතු ප්‍රත්‍ය යෙදෙනකොට එහෙම විද්‍යමාන වෙනවා වගේ එකක්. හේතු ප්‍රත්‍ය තියෙනකොට විතරයි පෙන්නුම් කරන්නේ. හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැතිකොට ඒව ගැන කතා කරන්න බෑ. දැන් ඒක මං කියේ අපිට සාමාන්‍යයෙන් විඤ්ඤාණයට ඔය ටික අපිට ගලප ගන්න ලේසි. බෑ හැටයි රූපෙටයි ඒ විදිහට හිතෙනවා අඩුයි. ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ අපිට කරන්න දෙයක් තියෙනවා ඒ අවබෝධය ගන්න. එතකොට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන, ඒ කියන්නේ අපිට ඒක දැනට පැහැදිලි නොවෙන්න පුළුවන්. ඒ වුණාට ධර්මයට අනුව මෙහෙම වෙන්න ඕන කියන එක. හරි. එතන දැන් ඒ කියන්නේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. ළඟට ඇහෙන් පෙන්නන රූපත් ඔය ලක්ෂණම. ඒක අපිට හිතෙනවා නම් නෑ නෑ මේවා තිබුණා කියලා. එතකොට ඒකේ අඩුවක් තියෙනවා කියන එක දකින්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂව පේනවා නෙමෙයි, ඒ වුණාට ගන්න ඕන අවබෝධය මේ වගේ දෙයක් ධර්මයට අනුව පටිච්ච සමුප්පන්න දෙයක් කියන එක. එතකොට ඔය මට්ටම ටිකක් ගැඹුරු මට්ටමක් ඕක අර දැන් ඕක දැන් අර ඇත්තටම හරියට ඔය මට්ටම ඒ කියන්නේ පැටලෙන්නේ නැතුව කතා කරන්න නම් අර සතර සතිපට්ඨානේ අපි හිතමු කායානුපස්සනාව හොඳටම වැඩුණ කෙනෙකුට තමයි ඕක අර රූපයට අහුවෙන්නේ නැතුව කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ රූපයෙන් මිදෙන්න ඕනනේ කායානුපස්සනාව හරියට වැඩෙනකොට. රූපේ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. නේද? විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මට්ටමට එන්න ඕනනේ. කායේ කායානුපස්සී විහෙරති කියාගෙන යන එකේ නේද? ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒ වයි ඒ කියන්නේ ඇලෙන ගැටෙන මට්ටම ඒ කියන්නේ තව විදිහට කිව්වොත් කාමරාග පටිග මට්ටම සම්පූර්ණයෙන් දුරුණ කෙනෙකුට තමයි මේක හරියටම ප්‍රත්‍යක්ෂව පැහැදිලි වෙන්නේ. ඉතින් අපිට කතා කරන්න පුළුවන් මේක අර මෙහෙම අනුමාන ඥානකින් විතරයි මෙහෙම දෙයක් වෙන්න ඕන මේ ධර්මය කියන එක. ඒක හැබැයි සත්‍ය ඥානෙට ගැලපෙන්න ඕන. ඒක සම්පූර්ණ වෙන්නේ කෘත්‍ය කරනකොට. අපි සම්මා දිට්ඨිය කියලා අදහස් කරන්නේ සත්‍ය ඥාන මට්ටම. ඒ කියන්නේ දැක්මක් එනවා මෙන්න මෙහෙම දෙයක් මේ මාර්ගය නැත්තම් නිවන කියන එක මෙන්න මෙහෙම දෙයක් කියන එක. ඒ කියන්නේ අර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නේ සම්මා දිට්ඨිය කියන්නේ. කියන්නේ දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද ගැන ඒ අවබෝධයක් කියනකොට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ කියන්නේ නිවන් අවබෝධ කරලා නෙවෙයි. එනට නිවන මෙන්න මේ වගේ දෙයක් කියන යම්කිසි දැක්මක් තියෙනවා නේද? ඒ කියන්නේ දුක මේකයි, දුකට දුක්ඛ සමුදය මේකයි, සමුදය නැත්තං ඔය දුක නිරෝධයි. දැන් ඕක කිව්වට අපි නිරෝධය නැත්තං නිවන අත්දැකලම නෙමෙයි, ප්‍රත්‍යක්ෂ කරලා නෙමෙයි. හැබැයි ඊළඟට මාර්ගය ගැනත් කියන්න පුළුවන්. ඒකට මාර්ගය මේකයි. එතකොට ඒකේ අවබෝධයේ එන එක තමයි සම්මා දිට්ඨිය කියන එක. ඒ කියන්නේ සත්‍ය ඥාන මට්ටමින්. එතකොට පැහැදිලි වෙනවා ඒක ලබන්න නම් මෙන්න මේ වගේ කෘත්‍යයක් කරන්න ඕන කියන එක. ඒ කියන්නේ මාර්ගය පැහැදිලි වෙනවා. මාර්ගය වැඩුණා නෙමෙයි, මාර්ගය මොකද්ද කියන එක තෝර බේර ගන්න නුවණක් එනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගය මේකයි, මේ ලෝකෙට අයිති දේවල් මේවයි, ලෝකෝත්තර පැත්ත මේ වගේ දෙයක් කියලා දැක්මක් එන්න ඕන හරියට සම්මාදිට්ඨිය එනකොට. එතන මං දකින්නේ ඒක අර සත්‍ය ඥාන මට්ටමේ සම්මාදිට්ඨිය කියන එක. එතකොට ඒක හදාගන්න තමයි අපි ධර්මය නුවණින් විමසන්න වෙන්නේ. ඒ කියන්නේ දහමක් අහපු කෙනෙකුට විතරනේ ඒක එන්න පුළුවන්. ඊට කලින් උත්සාහ කරපු අයට ඒක ඇවිල්ලා නැහැ නේ. ආලාර කාලාම ඒ වගේ අය හුඟක් භාවනා කළාට අර බුදු දහම අහන එකේ වෙනස වෙන්න ඕන ඒක නේද? ආ. එතකොට ඒ දැක්මට එන්න නම් මේව අර අපිට මේ ලෝකෙට ඇති හැම දෙයක්ම එතකොට පටිච්ච සමුප්පන්න ධර්ම. ඒවයි තියෙන ලක්ෂණ ටික. මේ හේතු යෙදෙනකොට හටගන්නා එච්චරයි. හේතු නැත්තම් සමුදය නැත්තම් ඒක නිරුද්ධයි කියන මට්ටම. ඉතින් මන් දකින්නේ අර ඇහැ රූපේ චක්කු විඥාණය කියන ටිකට ඔය ධර්මයේ ගැළපෙන්න ඕන. ඇහැ කියන එක කියන්නේ ඇත්තටම අර ප්‍රසාද රූපේ හටගෙන පෙනෙන මට්ටමමයි. ඊට මොහතකට කලිනුත් නෙමෙයි, මොහතකට පස්සෙත් නෙමෙයි ඇහැ හටගෙන කියනකොට. ඒතර ඇහැ නිසා අපි යම්කිසි රූපයක් දකිනවා නම් ඒකටත් ඔය ධර්මතාවයමයි. ඉතින් ඇහැ නැත්තං රූපයක් කියන එකක් කොහොමත් හටගන්න බෑනේ. රටයි ඒවට හේතු යෙදෙන මොහොතේ එහෙම පෙන්නුම් කරනවා. ඒ එතන දකින්න ඕන දැන් මේ ඇහෙන් පෙන්නුම් කරන්නේ මේ පවතින ස්වභාවය නෙවෙයි. ඇහේ හැකියාව අනුව මේ පෙන්නුම් කරන මට්ටම. ඇහැ කියන එක දැන් අපේ කර්මයක්, පුරාණ කර්මයක් හින්දා, ඒ වගේ තව තව හේතු යෙදුන හින්දා ආහාර නේද, අපේ තණ්හාව, අවිද්‍යාව, ඕවා හින්දා හටගත්තු දෙයක් නේ ඇහැ කියන ස්වභාවය. එතකොට ඇහේ ස්වභාවය තමයි ඒ මට්ටමට අනුව රූප දර්ශනය කරන්න පුළුවන්කම. තව විදිහට කිව්වොත් ප්‍රසාද රූප හදලා දෙන එක. එතකොට මේ ඇහි හැකියාවයි තව ඇහක හැකියාවයි වෙනස්. අපි දෙන්නෙක්ගේ ඇහක් ගත්තොත්, එහෙම නැත්නම් වෙන සතෙක්ගේ ඇහක් ගත්තොත්, මනුෂ්‍යවම දෙන්නෙක් ගත්තත් ඉතින් මේ අපිට එක වගේ කියලා පෙන්වුනට එතනත් වෙනසක් තියෙනවා. අර පෙන්ණුම් කරන මට්ටම අපිට හිතන්නේ එක වගේ කියලා වුණාට ඒවයි වෙනස්කම් තියෙනවා. දැන් ඔකේ වෙනස්කම පේන මට්ටමින් තමයි අපිට පේන්නේ. දැන් කලර් බ්ලයින්ඩ් කෙනෙකුට පේන රූපෙයි අපේ සාමාන්‍ය හැක රූපෙයි වෙනසක් තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙක්කෙනාගේ ඒ යොතන අපි දෙන්නෙක්ගේ ඇහක් ගත්තොත් හදන ප්‍රසාද රූපේ එකම වගේ කියන එක සමහර විට වෙන්න බෑ වගේ. මොකද අර කන්ඩිෂන්ස් ගොඩාක් හින්දානේ මේ මොහොතේ ප්‍රසාද රූපේ හැදෙන්නේ.
අර වෙනත් රූප දෙකක් මේ දෙන්නේ උඩ බේන්න බව එකම දේ නෙමෙයි.
ඔව්. ඒක
නෙමෙයි ඉතින්. මොකද ඉතමනේ ඔතන දැන් ඇවිල්ලේ රූපේ වෙන්නේ විඥාණයත් අරගෙනලා තියෙන්නේ මේ පංච පාදාරස්කන්ධයෙන් කියලා. ඒක පංච පාදාරස්කන්ධයේ එනවා කියන කරාන කරාන වෙනස්.
ඔව්.
දැන් ඒක රූපේ වෙනස්.
වෙනස් ඒක තමයි. ඒවා දැන් නුවණින් දකින්න ඕනේ, ඒවා ප්‍රඥාවෙන්. ඕක දැන් අපිට එක වගේ දෙකක් අපි හිතමු සෝසස් දෙකකින් එක වගේ දෙකක් දකිනකොට දැන් ටීවී දෙකක් දාලා තියනවා කියලා හිතන්න එකම channel එක. නෑ අපිට හිතෙන්නේ දෙකෙන්ම එකම පෙන්නනවා කියන මට්ටමනේ. ඒ වුණාට එතන ඇත්තටම දෙකක්. ඒක ඒ කියන්නේ එක වගේ ස්වභාවයක් අපේ
කෙලෙස් දෙක දකින්.
ඔව්. ඒක වගේ පේන්නේ අපේ කෙලෙස් මට්ටමට. දැන් ඕක තමයි මේ තේරුම් ගන්න අමාරු තැන. ඒ කියන්නේ දැන් අපිට හිතෙනවානේ දැන් ලෝකේ තියෙන දේවල් ඔය තියෙන ගහක් නැත්තම් මේසයක් එහෙම ගත්තාම එන හැමෝටම ඕක එක වගේ පේන්නේ කොහොමද කියලා. දැන් ඕක ඒ වෙලාවේ හේතු හින්දා හට ගන්නවා නම් මේ හැමෝටම ඕක එක වගේ පේන මට්ටමක්නේ. ඒක තමයි අර ලෝකෙට අයිති දැක්මට අපි පුරුදු වෙලා ඒකම ඇත්ත කියලා හිතන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. ඒකට අපට පේන්නේ නැහැ මේවයි අර ඇත්ත යථාභූත ස්වභාවය කියන එක. මේ මොහොතේ හටගන්න ස්වභාවයකුයි මේ පෙන්눔 කරන්නේ කියන එක දකින්න හරිම අමාරුයි. මොකද අපිට හිතන්නේම මේ තියෙන දෙයමයි පේන්නේ කියලා. ඒකට තමයි අර එක එක උපමා උදව් කරගන්න වෙන්නේ. දැන් ඇහැ කියන එක වෙනම ඇහැ පිරිසිඳ දකින්න කියන්නේ. එතකොට ඇහැ හොයාගෙන යන්න ඕන ඇහි ඇත්ත ස්වභාවය මේ දකිනකම්. එතකොට තමයි අර දැන් ඇහැට දෙන්න පුළුවන් රූප සංඥා මාත්‍රයක් අරන් දෙන එක විතරමයි. කර අපේ උපමා වල වතුරට එබෙන බල්ලා ගත්තොත් ගේහත් රූප සංඥා වක් කරන් දෙනවා. අපේ ඇහැට කරන්නත් පුළුවන් ඔච්චරයි. ඇහැට කවදාවත් බෑ එළියේ තියෙන යථාභූත ස්වභාවය පෙන්눔 කරන්න. ඇහැට පුළුවන්කම තියෙන්නේ ඒකේ තියෙන ශක්තිය හින්දා ඒ හේතු සම්පූර්ණ වෙනකොට ඒ අදාළ ප්‍රසාද රූපයත් සකස් කිරීම විතරයි. ඒ ප්‍රසාද රූපේ හැදෙන්නේ නැත්නම් ඇහැක් කියන්නේ නැහැ. ඇහැ කියන එක ඇත්තටම අර ප්‍රසාද රූප මට්ටමමයි තව විදිහට ගත්තොත්. එතකොට ඒ ප්‍රසාද රූපයමයි විඥාණයට දකින්න පුළුවන්. විඥාණයට බෑ ඒක හදන්න හේතු උනේ වදින්න හැකියාවක් නැහැ විඥාණයට. චක්කු විඥාණයට ඔහේ පේනවා විතරයි. පෙනීම මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ දර්ශන මාත්‍රයක් විතරයි චක්කු විඥාණය. ඒ එතන මේ දැන් මම අර පිටිකල හාමුදුරුව එක්ක ටිකක් සාකච්ඡා කළා. එතන මේ හාමුදුරුව අදහසක් කිව්වා. ඉතින් මේ දැන් චක්කු විඥාන මට්ටම ඒ පෙනීම නැත්තම් ඒ ප්‍රසාද රූපෙට වැය වෙනවා මිසක් එතනින් එහාට කිසිම දෙයක් කරන්න බෑ. චක්කු විඥාන සිත කියන එක ඔය දැන් චිත්ත වීතියෙත් එන්නේ චක්කු විඥාන සිත කියන මට්ටම. ඒකට මේ රේ ප්‍රසාද රූපේ නිකන් පෙනෙන මට්ටමක් විතරයි. ඒ එක වචනයක්වත් දාන්න ශක්තියක් නැහැ චක්කු විඥාන. චක්කු විඥාන මට්ටම නිකන් ඔහේ පෙනෙන මට්ටමක් විතර. කිසිම තේරුමක් දෙන්න හැකියාවක් නැහැ. ඒ තේරුම් ටික දෙන්නේ ඊට පස්සේ. මනෝ විඥානේදී. එතකොට ඇහක් තියනවා කිව්වත් රූපයක් දැක්කා කිව්වත් චක්කු විඥානේ පහළ වුණා කියලා දැනගන්නෙත් වෙන මනෝ විඥාන මට්ටමකින්. මොකද අර චක්කු විඥානේ අරකට වැය වෙලා එතනින් එහාට මුකුත් කියන්න හැකියාවක් නැහැ ඒකට. ඒ ප්‍රසාද රූපයක් පෙන්නවා කියන මට්ටම වගේ. මේවා ඉතින් අර ටිකක් නුවණින් විමසන්න ඕනේ ඒවා. එතකොට
බෙල්ලුවක් කියන ප්‍රසාද රූපයක් ගැටුණා කියලා
දැකීම් මාත්‍රයක් විතරයි අර දිත්තේ දිට්ටමත්තන් වගේ. ඒ කියන්නේ වතුරේ ඡායා මට්ටමක් දැర్శණය වුණා. ඒක නිකන් ඒක ඡායා මට්ටමක් මිසක් එතනින් එහාට කිසිම තේරුමක් දෙන්න පුළුවන් මට්ටමක් නෙමෙයි චක්කු විඥානේ මට්ටම. ඒකයි ඒක විපාකයක් විතරයි කියන්නේ. විපාක විඥානයක් විතරයි. එතකොට ඒක ඊට පස්සේ සිතර කොටස් වලින් තමයි මේ අර මොනවද කියන්නේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන අහම එනවනේ. ඒ මට්ටමින් තමයි ටික ටික මේක ගැන අර අදහසක් හදන්නේ. එතකොට ඒ පෙනෙන මට්ටම වෙනකොටත් අර විඥානේ නිරුද්ධ වෙලා ඉවරයි. චක්කු විඥානය කියන එක. චක්කු විඥානේ නිරුද්ධ වුණා කියන්නේ අපි දැන් අර ඇහැ රූප තියනවා කියලා හිතුවොත් ඒවත් නිරුද්ධ වෙලා ඉවරයි. නේද? චක්කු විඥානේ පවතින මොහොතේනේ ඒ ටික පවතින්නේ. එතකොට ඒ ටික නිරුද්ධ වෙලාමයි අර සම්පටිච්ඡන සම්තිරණ. ඇහෙනවද කියන ඒවා? එතකොට අර චක්කු විඥාන මට්ටමේදී යම්කිසි ස්වභාවයක් පෙනෙන මට්ටමක්, ඒ කියන්නේ දැකීම් මාත්‍රයක් විතරයි. ඒක ගැන දැනගන්න මට්ටම වෙනකොට ඒ ටිකත් නිරුද්ධ වෙලා. මොකද ඊළඟ මනෝ විඥානේ වැඩ ටික කරනකොට චක්කු විඥානේ වැඩ ටික ඉවරයි. ඒකවල නිරුද්ධ වෙලා. නේද? ඒතර මනෝ විඥාණයෙන් අපි හිතමු ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් චක්කු විඥානයක් තියෙනවා කියලා දැනගන්න කොටත් අර ඒ තුන් දෙනාම මේ නිරුද්ධ වෙලත් ඉවරයි එක පැත්තකින්.
මනෝ විඥාණය හැදෙන්නේ මේ අර අතන
ඒවා හේතුඵල ක්‍රියාවලියක් ඉතින්. එතකොට අර විපාක විඥානයක් විතරයි අර දැන් ඒ කියන්නේ එතනත් එක පැත්තකින් පස්සය ඊළඟට පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. ඒකේ එක පැත්තකින් ඔය විතක්ක ප්‍රපංච බවට පත්වෙනකොට තමයි කර්ම අලුත් කර්ම සකස් වෙන්නේ. ජවන් මට්ටම වගේ. ඒ කියන්නේ මේ මොහොතේ ඇත්ත ඇති හැටි දන්නේ නැතුව විද්‍යාවෙන් තණ්හාව ඒවා යෙදිලා අලුතෙන් හදනවා. ඒ කියන්නේ ඒ වෙනකොට අර දැන් වතුරට එබෙන බල්ලා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හදනවා. ඒක තමයි ප්‍රපංච මට්ටම. ඒක ඒ කියන්නේ ඒක ඒක හිතනකොට අර පෙනීම නිරුද්ධ වෙලත් ඉවරයි. දැන් අපිට හිතෙන්නේ පේනකොටම අර බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා කියලා. ඒ වුණාට ඒ අදහස එනකොට අර දැකීම කියන චක්කු විඥාන මට්ටම, ඒ කියන්නේ බල්ලෙක් වගේ පේන මට්ටම, ඒ විපාක මට්ටමක් විතරයි. පෙර කර්මයක විපාකයක් නිසා සකස් වුණා එහෙන් එහෙම ප්‍රසාද රූපයක් පෙන්නුම් කළා නේද? ඒක ගැන හිතලා දැනගන්නකොට ඒවා නිරුද්ධ වෙලා ඉවරයි ඇත්ත තත්ත්වේ බැලුවොත්. ඉතින් ඕක ටිකක් අර නුවණින් ප්‍රඥාවෙන් හිතන්න ඕන දෙයක් මිසක් අපිට දැකීමේ ශක්තියක් නැහැ. තට ඒක තමයි මම කිව්වේ. දැන් අර සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සත්‍ය ඥානය ඇති කරගන්න තමයි ඔය අහලා අපි ධර්මයක් අහලාමයි ඔය තේරුම් ගන්න තියෙන්නේ. ඒක නුවණින් මෙනෙහි කරලා. එතකොට ඒක අවබෝධ වෙන්න නම් ඊළඟට කෘත්‍යයක් එනවා. සත්‍ය ඥානය එක්ක ඊළඟට කෘත්‍ය ඥානයක් එනවා. සත්‍ය ඥානය නැති කෙනාට කෘත්‍ය ඥානයක් එන්නේ නැහැ. මොකද එයාට ඇත්ත ඇති හැටි ගැන අවබෝධයක්වත් නැහැ නේ. කියන්නේ මේ ලෝකෝත්තර පැත්තක් තියෙනවා කියන ධර්මයක් ගැන අවබෝධයක් අදහසක්වත් තියෙන්නේ නැපයි මෙහෙම ස්වභාවයක් කියන එක. ඒක තමයි මේ අර දහම අහපු හින්දානේ අපිට ඔය වගේ දෙයක් දැන් කතා කරන්නත් පුළුවන් වෙන්නේ. ඒක අපිට හිතා ගන්න පුළුවන් මට්ටමක් නෙමෙයි යෝග. ඒක තමයි මේ බුදු දහමක් අහන්නම වෙනවා කියන එකේ ධර්මයේ වටිනාකම. ඒක ඊළඟට අපිට ධර්මයට ගලප ගලපම මේ බලන්න වෙනවා, මෙනෙහි කරන්න වෙනවා. එතන අර එතෙන්දි මූලික දේවල් ටික තමයි. එතකොට දැන් මේ දැන් මේකේ අපි සාමාන්‍ය කෙනා ඇහැ පිළිබඳව, ඇහෙන් පෙන්වන රූපේ පිළිබඳව, චක්කු විඥානේ පිළිබඳව අජානං අපස්සං යථා භූතං. එහෙම කෙනාගේ සම්මා දිට්ඨියක් නැහැ, මාර්ගයක් නැහැ. එයාගේ පංච උපාදානස්කන්ධ රැස්සවි යන එක තමයි ස්වභාවය. ඒකත් ධර්මතාවය. ඒකෙන් මිදෙන්න නම් මේවයි අර ඒ යථාභූත ස්වභාවය ගැන දන්න දකින කෙනෙක් වෙන්න වෙනවා. ඒතට දන්න ස්වභාවයේ අර ධර්මයක් නුවණින් අහලා මෙනෙහි කිරීම තුලින් තමයි ඒ කියන්නේ ඒක සමහර විට ඉතින් එක විදිහට අවබෝධ වෙන්න පුළුවන්, සාකච්ඡා කිරීම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට අපි බලන්න ඕන මේ කියන දේවල් ධර්මයට එකඟද නැද්ද? එකඟ නැත්නම් ඒ කියන්නේ පැහැදිලි නැත්නම් ඒවා ප්‍රශ්න කර කර මේ බලන්න ඕන. එතකොට අතන ඇහැ කියන එකත් රූපයක්, ඇහෙන් දැනගන්න රූපය කියන එකත් අපේ මට්ටමට රූපයක්. ඔය දෙකම ලෝකෙට ඇවිති රූප නේද? අපි සාමාන්‍ය ඇහැ කියනකොට රූපේ කියනකොට තේරුම් ගන්න ඕන මේවා ලෝකෙට ඇවිති රූප. එතකොට ලෝකෝත්තර දැක්ම කියන්නේ එතකොට මීට වඩා අර ඇත්ත ඇති හැටි දන්න දකින මට්ටමක් වෙනවා. එතකොට ඒ මට්ටමේදී ඇහැ කියන එක රූපය කියන එක පෙර නොතිබීම හට ගන්න, ඉතුරු නැතුව නිරුද්ධ වෙන. ඒ කියන්නේ ඒ ක්ෂණයේදී විතරයි ඒක ගැන කතා කරන්න පුළුවන්කමක් හරි තියෙන්නේ තව විදියට ගත්තොත්. ඕක තේරු ඔය ධර්මතාවය තේරුම් ගන්න තමයි අනිත් ඔක්කොම ධර්මතා ටික සඳහන් වෙන්නේ. දැන් එහෙන් අරන් දෙන්නේ මං ඉස්සෙල්ලා කියාගෙන ආවේ රූප සංඥාවක්නේ. කනෙන් නම් සද්ද සංඥාවක් නේද? නාසයෙන් නම් ඒ ඝාන සංඥාවක්. එතකොට ඒ සංඥාව බුදුහාමුදුරු උපමා කරන්නේ මොනවටද? මිරිඟු. සංඥාව උපමා කරන්නේ මිරිඟුවට. එතකොට අපි මේ රූප සංඥාවක් කියලා දකින්නේ මිරිඟු ස්වභාවයක්. දැන් හිතන්න අර වතුරට එබෙන බල්ලා මිරිඟු ස්වභාවයක් දැකලා මිරිඟුවේ ඇත්ත ඇති හැටි නොදන්න කම තමයි බාහිර දෙයක් පනවන්නේ. එතකොට අපි මිරිඟුව දකිනකොට වතුර පනවනවා කියන්නේ බාහිර දෙයක් පනවනවා. එතකොට ඒ වතුර කියපු ගමන් ඒකට අර ලෝකෙට අයිති ලක්ෂණ ටික අපි දානවා. ඔය වතුර අපි දකින්න කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. එතකොට තමයි වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට ඒ ඇහෙන් දකින්නට අමතරව දෙයක් කරපු ගමන් ඕකේ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා අපි නොදැනුවත්වම දාන. ඒක තමයි මේක ඇහෙන් දකින්න විතරක් නෙමෙයි අනිත් ආයතන වලිනුත් මේක අත් දකින්න පුළුවන්. දැන් හිතන්න මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියපු ගමන් ඇහෙන් දකින මට්ටමෙන් එහාට ගිහිල්ලා මේක අතින් අල්ලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, දිවට ගඳක් සුවඳක් බලන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් දෙයක් බවට පත් කරනවා. එතකොට අර දැකීම මාත්‍රෙන් එහාට ගිහින්
يعني එතනම පුජ්‍යලය හදනවා. මේ ලෝකෙට අයිති පුජ්‍යලයකුත් හදනවා.
ඔව්, එක පැත්තකින් බාහිර දෙයක් හදනවා. බාහිර දෙයක් හදනවා කියන එකේ හැංගිලා තියෙනවා ඒක අත්දකින්න අභ්‍යන්තර, ඒ කියන්නේ පුද්ගලෙක් ඉන්නවා. මොකද අරක අත්දකින්න පුළුවන් ආයතන හරහානේ. එහෙන් දකින්නවා කියන්නේ ඇහක් උපද්දන්න ඕනේ. කණෙන් අහන සද්දයක් ඒකේ කණෙන් අත්දකින්න පුළුවන් නම් කණක් උපදවන්න ඕනේ. රස බලන්න ඕන නම් දිවක් උපද්දන්න ඕනේ. ඒ කියන්නේ මේ ආයතන හය උපද්දන්න ඕන සමුදය තමයි ඔය හදන්නේ. පෙනෙනවට අමතරව පෙනෙන දෙයක් කියන මට්ටමට යනකොට සමුදය හදනවා. සමුදය කියන්නේ ආය ආය ආයතන හදන්න, නැත්නම් පස්ස යැති කරන්න. පස්ස සමුදය. දැන් මුලින් හටගන්නේ පස්සය. ඒක ගැන දැනගන්න මට්ටම වෙනකොට පස්ස සමුදය. ඒ කියන්නේ ආයේ ස්පර්ශයක් හට ගන්න හේතු ටික සකස් වෙන්නේ. දැන් එහෙන් දකින්න එක අර වතුරේ ඡායා මට්ටමක් විතර නම් ඕක කවදාවත් අපිට බෑනේ කණෙන් අත්දකින්න, නාසයෙන් අත්දකින්න, දිවෙන් අත්දකින්න, එහෙම නැත්නම් අල්ලලා බලන්න නේද? ඒ ඡායා මට්ටමක් නම් වතුරේ තියෙන. දැන් ගහක ඡායාවක් වතුරේ ඇතිවිලා තියෙනකොට අපිට ওই ඡායාව නම් පේන්නේ. ඒක අල්ලලා බලන්න බැරි බව අපි දන්නවනේ. ඇල්ලුවොත් වතුර අහුවෙනවා මිසක් අර ගහ අහුවෙන්නේ නැහැ නේද? නැත්තම් රස බැලුවොත් ඒ වතුරේ රසක් මොනවා හරි තියෙනවා නම් දැනෙනවා මිසක් අර ගහක රසක් දැනෙන්නේ නැහැ. හැබැයි අර මුලාවට අහුවුණ ගමන් අපි නොදැනුවත්වම දෙයක් කරනවා. ඒ දේ අර අපි අත්දකපු ආයතනෙන් විතරක් නෙමෙයි අනිත් ආයතන හයෙන්ම මේක අත්දකින්න පුළුවන් ස්වභාවයකට පත් කරනවා. එතකොට ඒ යන්නේ පත් කිරීම කරන්නේ හිතෙන්මයි. ඒක අපේ හිත ඇතුළෙම වෙන චේතනා ටිකකින් කරන දෙයක් මිසක් ඕක යථාභූත ස්වභාවය නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. එතන අවිද්‍යාවයි මුලාවයි යෙදිලාමයි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දාමයි. දැන් සංඥා මාත්‍රය මිරිඟුවක් නම් අපි මිරිඟුවේ මිරිඟු ස්වභාවය නොදන්න කමමයි ඕකට අදාළ දෙයක් තියෙනවා කියලා හිතන එක. ඒ හිතීම මතමයි නැහැ නිසා දැනගත්තු දේ අල්ලන්න පුළුවන් කියන විශ්වාසකට අපි එනවනේ. නැහෙන් දැකලා දෙයක් තියෙනවා කියපු ඇහෙන් අපි දැකලා දැනගත්තු දේ ඒකම අපිට තියෙනවා ඕක අල්ලලා බලන්න පුළුවන්. ඒ කියන්නේ කාය ආයතනිනුත් අත්දකින්න පුළුවන්. ඊට අමතරව හොඳට හිතුවොත් මේ අනිත් ආයතන වලටත් මේ වගේ අත්දැකීම් ඕකෙන් ගන්න පුළුවන් කියන එක. දැන් එතන තේරෙනවද එතකොට මුලා විලා කියලා? දැන් ඇහෙන් දකින මට්ටම කවදාවත් වෙන ආයතනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපිට ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න බෑනේ. එහෙම නැත්නම් කණින් කරන වැඩේ ඇහෙන් කරන්න බෑනේ. හැබැයි අපි දකින දකින දේ අපිට ඒක අර කිසිම සැකයක් නැතුව දකින දේ අල්ලන්න පුළුවන් කියන මට්ටමට අපි නොදැනුවත්වම ගිහිල්ලා මේ චක්කායතනෙන් කරන දේ කායතනෙන් කරන්න පුළුවන් කියන එතන ඒක තේරුම් ගන්න ඕනේ. මේ මුලාවට අහු වෙලා ඉවරයි කියන එක එහෙම හිතෙනවනම් ගදපි පොඩ්ඩක් නුවණින් හිතුවත් පේනවනේ ඇහැට වර්ණ සංඥාව විතරයි ඇහැට අහුවෙන්නේ. වෙන කිසිම ආයතනයකට වර්ණ සංඥාවක් ගන්න හැකියාවන්නේ. එහෙනම් කොහොමද එහෙන් කරපු වෙලේ වෙන ආයතනකින් කරන්නේ? ඒක ඕවා තමයි අර දැන් අර විඥාණය කියන එක භවයෙන් භවයට යන විඥානයක් පවා ආයතනෙන් ආයතනයට යන විඥානයක්වත් පණවන්නේ නැහැ කියලා අර දේශනා කරන සාති භික්ෂුවට බුදුරජාණන් වහන්සේ මතක ඇති නේද? සාති භික්ෂුව කියනවානේ මේ මරණයෙන් පස්සේ යන විඥානයක් තියෙනවා කියලා. එතට එතෙන්දි දේශනා කරන්නේ මේ භවයෙන් භවයට යන විඥානයක් තියා මේ ආයතනෙන් ආයතනෙට යන විඥානයක්වත් පණවන්නේ නැහැ. එතන ඉතින් හරි ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ ආයතනයක් හින්දා දැනගන්න ස්වභාවය තව ආයතනකින් ඒකට බාර කරන්න බෑ. මොකද අරක එතනම නිරුද්ධ වෙන පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නේද? ඒ ලක්ෂණ වලින් යුක්ත දෙයක්. ඒතර පටිච්ච සමුප්පාදේ නොදකින හින්දාමයි අපි යන්නේ අපේ පුරුදු දැක්මට. ඒක තමයි ලෝකෙට අයිති. මෙච්චර කාල සංසාර ගියාපු දැක්මට අපිව අර උත්සාහයක් නැතුවම નિરાයසෙන්ම වැටෙනවා. එතකොට මෙතන සිහිය නුවණ පිහිටියොත් විතරයි මේ ධර්මය ගැන දැක්මක් ඇතුව, ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇතුව සිහිය පිහිටන්නත් ඕන. අර සති සම්පජන්න දෙක. ඒ දෙකම යෙදුනොත් විතරයි සතිපට්ඨාණයෙන් කෙරෙන්න ඕන වැඩේ කෙරෙන්නේ. ආතාපි සම්පජානෝ සතිවා කියලා තුනක් යෙදෙනවනේ එතන. සිහිය විතරක් පිහිටුවට මදි. මේ ධර්මය දැක්ම පැත්තෙන් මේක වෙන්නේ කොහොමද කියන අවබෝධිකුත් තියෙන්න ඕන. එතන තමයි අර ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන ඒ තුන ගැනම අවබෝධයක් තියෙන කෙනාටයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එහෙම නැත්නම් අපිට වෙන්නේ අපි ආ රූපේ තියෙනවා ඒ රූපේ අනිත්‍යයි කියලා බලන්න යනවනේ. ඒක හරියට වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා වෙනස් වෙනවා කියලා බලනා වගේ වැඩක්. يعني ලෝකෙට අහුවෙලා ඒ ලෝකේ තියෙන දේ ගැන ඉතින් විස්තර කරන්න යනවා. ඒතට ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. මොකද සමුදේ දැකලත් නැහැ, අත්ංගමේ දැකලත් නැහැ. ඒතට ධර්මයේ උදව් කරගන්න ඕන රූපය පිරිසිඳ දකිනවා කියනකොට රූපේ සමුදයයි අත්ංගමයයි දෙකත් තේරුම් ගන්න ඕන. මේ සමුදේ හිඳයි මෙහෙම රූපයක් තියෙන්නේ. මේ සමුදේ යෙදුන්නේ නැත්නම් ඔහොම රූපයක් නිරුද්ධයි. ඒක ගැන කතා කරන්නවත් බැහැ. පිහිටන්නේ නැහැ. එතකොට ඇහැ නිසානම් රූපයක් පෙන්වන්නේ. ඒ හේතු යද නැති වෙලාවක يعني ඇහි හැකියාව මත සකස් කරලා දීපු මට්ටමක්මයි ඔය දැනගෙන තියෙන්නේ. ඒක රූප සංඥා සංඥා මාත්‍රයක් විතරයි. ඒකට අදාළ රූපයක් පනවනවා කියන්නේ මේ වැඩිපුර වැඩ. එළියෙන් එළියේ දෙයක් තියෙනවා කියලා ඒකට ධම්ම කියන මට්ටමකට හදලා දෙනවා. ඉතින් මනසට හිත හිතා ඉන්න. මන ධම්ම කියන එකනේ ඊළඟට යන්නේ රෞමි. සිහි කර කර ඉන්න. ඇහත් නිරුද්ධ වෙලා රූපෙත් නිරුද්ධ වෙලා. අර මනසෙන් මතක් කර කර ඉන්න එකනේ ඊළඟට යන්නේ අර සයිකල්ස් විදිහට. නේද? මන ධම්ම. ඒකට මේ ධම්ම කියන එකේ හැංගිලා තියෙනවා අර එළියේ තියෙන දෙයක්. දෙයක් කියන එකේ අදහස තියෙනවා අපේ මේ කායතනයකට අරමුණු වෙන මට්ටමක් නෙමෙයි. ඕන ආයතනකින් ඉත අරමුණු වෙන මට්ටම අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ අරමුණු වෙන මට්ටමක් තියෙනවා කියන එක. අර එහෙන් දකින්න එක අර වතුරේ ඡායා මට්ටමක් කියන එකෙන් එහාට ගිහිල්ලා. ඒ කියන්නේ අනිත් ආයතනකිනුත් අත් දකින්න පුළුවන් කියනකොට අර ඡායා මට්ටම වතුරේ ඡායා මට්ටම ඇහෙන් දකින්න විතරමයි පුළුවන්. ඊට වඩා වෙන ආයතනකින් ඕකක් දකින්න බෑ. මනසට ධම්ම කියලා ගන්න පුළුවන් ආයේ ආ මේ වගේ දෙයක් පෙනෙනවා කියලා මතක් කරගන්න පුළුවන්. එතෙන්දි තේරුම් ගන්න ඕනේ අර ඇයි දකින්න එකයි තේරම නිරුද්ධ වෙලා මේ මනසෙන්ම කරන දකින්න හීනයක්. يعني සිතවිලි මාත්‍රයක් විතරයි මනසට ධම්ම. ඒක තමයි අර අපි ලෝකේ හදනවා හිතෙන්. මනසෙන්ම හදපු දේ
නැති ලෝකයක්.
ඔව්. මනසෙන්ම හදපු මනෝමය ස්වභාවය දෙයක් විදිහට බාර ගන්නවා. ධම්ම කියන එක කියන්නේ දෙයක් කියන එකට පාලි වචනේ තමයි ඔය ධම්ම කියන එක ඇත්තටම. අපේ මට්ටමින් ඒක දෙයක්. ඒ දෙයක්නේ අපි මතක් කරන්නේ. ඒ මනසට නම් මතක් වෙන්නේ ඕක දෙයක් වෙන්න බෑනේ. සිතුවිලි මාත්‍රයක් විතර.
කන්ටාවි එතන මේ රූප සමුදය කියන එක මට පැහැදිලිව නෑ නේද? ඒ රූප සමුදය කියන එක අපි ගන්න ඕන. එතකොට මේ චක්කු විඥාණයට ඒක මේ දෙවෙනත් එක්කම අර කියන්නේ දැකීම් මාත්‍රයක් විතරක් කියලා චක්කු විඥාන පදනම් කරගෙන වෙන දෙයක් නිසා ඒක ඇතිවෙච්ච ගමන් නැති වෙනවා. එහෙමද වෙන්නේ?
ඒක එක ලක්ෂණය. අනිත්‍ය කියන එක ලක්ෂණය. දැන් අපි ඉන්නේ අනිත්‍යයේ නිට්ටය සංඥා විපල්ලාසේ. ඒ විපල්ලාසේ කඩා ගන්න ඕනේ. ඒ කඩා ගන්න එක ලක්ෂණයක් තමයි ඒ හටගත්තු ගාම්ම නැති වෙන එක. ඒ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. ඇහෙනවද මං කියන ඒවා? ඇහෙනවනේ.
ඒක තමයි යථාර්ථය කියන්නේ. යථාර්ථයේ එතන චක්කු විඤ්ඤාණය හට ගන්නවත් එක්කම ඒක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ එතන රූපෙත් එතනම නිරුද්ධ වෙනවා කියන එකනේ. එතකොට ඒකෙන් මනෝ මන ආයතනයට ගිහිල්ලා යන එක ඒක පස්සේ වැඩිපුර වෙනවා. එතනින් මේක නිරුද්ධ කියන එක නේද ඔය උපතමා කියනද? එහෙම
ඒක ඒ යථාර්ථය දකින්න එක දොරක් වගේ අනිත්‍ය ස්වභාවය. ඒක ඒක මාර්ගයක්. ඒක ඒ යථාර්ථය දකින්න තියෙන අල්ල ගන්න පුළුවන් එක ලක්ෂණයක් විතරයි අනිත්‍ය කියන එක. දැන් අනිත්‍ය කියන එක අපි දැන් ඒක ඒ කියන්නේ දැන් මෙහෙම ගන්නකොට දැන් දෙයක් දැන් අපි දෙයක් කරලාමයි කතා කරන්නේ. ඒ දේ දැන් අර වතුරට එබෙන බල්ලට පේන මට්ටමින් එහාට යම්කිසි දෙයක් පැනෙව්වොත් අපි සාමාන්‍යයෙන් ඉන්නේ මේ මට්ටමේ. පැනෙව්වට පස්සේ ඕකේ අනිත්‍ය සත්‍ය බලන එක කනෙක්ෂන් එක නැති වුණාද?
හෙලෝ.
එතකොට මේ දැන් අනිත්‍ය කියන එක ඒක හරි. හැබැයි ඒකෙන් තේරුම් ගන්න ඕන අනිත්‍ය දකින්නවා වුණත් මුලා වෙලත් අනිත්‍ය දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් අර බල්ලට පුළුවන් නේ වතුරේ ඉන්න බල්ලගේ අනිත්‍ය බලන්න. හටගෙන නිරුද්ධ වෙන බල්ලෙක් කියලා. ඔන්න ඔතන හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. දැන් අපි අනිත්‍ය කියලා හිතන්නේ ඇති වෙලා නැති වෙන එක විතරයි. ඒ වුණාට අනිත්‍ය සංඥාව කියන එක අර මං කිය අනිත්‍ය සංඥා සූත්‍රය කියන්නේ රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ රූපය ඇති වෙලා නැති වෙලා දකින එකට නෙමෙයි. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන තුනම බලන එකටයි අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ රූපේ. ඒක තමයි මං කියේ අර ධර්මයත් එක්ක ටික ටික ගලපලම ඕක ගන්න ඕන. එතකොට රූපයේ ලක්ෂණ ටික බලන එක විතරක් නෙමෙයි. මේ රූපේ හටගන්න සමුදේ මොකද්ද කියන එකත් බලන්න ඕන. මොකද එහෙම බැලුවොත් විතරයි අර දැන් බල්ලාගේ මුලාවෙන් ඌට මිදෙන්න පුළුවන්. දැන් තියෙන රූපේ ලක්ෂණ ටික බැලුවට ඒක අනිත්‍ය ලක්ෂණේ තියෙන්න පුළුවන්. නේද? ඒ වුණාට ඒකේ යථාභූත ස්වභාවය අවබෝධ නොවෙන්න පුළුවන් ඔය මේ 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 මේකේ අර හටගත්තු හේතුඵල සම්බන්ධය දැක්කේ නැත්නම්, ඒ කියන්නේ සමුදය දැක්කේ නැත්නම්. දැන් මෙන්න මෙහෙම හිත ඇතුලේ වෙන මුලාවක් හින්දානේ ඔහොම පෙනිලා තියෙන්නේ කියන එක දකින්නම වෙනවනේ ඌට ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. එහෙම නැතුව රූපෙට අදාළ අපි හිතන ලක්ෂණ ටික ඒ මට්ටමින් බැලුවට අර අනිත්‍ය ගැඹුර පේන්නේ නැහැ. අනිත්‍ය කියනකොට තේරුම් ගන්න ඒක ඒ සූත්‍රේ බලන්න. අනිච්ච සංඥා සූත්‍රේ රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එහෙම කෙනාටයි මේ ආර්ය මාර්ගයේ අනිච්ච සංඥාව ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ.
ඒ කියන්නේ රූපේ සමුදය කියලා කිව්වම එතන ඒ කියන්නේ චක්කු විඥානේ පදනම් කරගෙනම නේද රූප සමුදයට ඇති වෙන්නේ.
ඔව් සමුදය අපි සමුදය කිව්වහන් අපට ඉතින් එක එක මට්ටමේදී පේන හේතු ගොඩක් තියෙන්න පුළුවන් නේ. දැන් අපේ සාමාන්‍ය මට්ටමේදී අපි මේකට මොකද්ද හේතුව කිව්වහම 10 දෙනෙක්ගෙන් අහුගොත් හේතු 10ක් කියනවනේ. ඒ වගේ තමයි අපට අපි මොකක් හරි හොයනකොට පේන්නේ. ඉතින් ඒවා එකක්වත් වැරදිත් නෙමෙයි. මොකද ඒ හේතුවක් වෙලා තියෙනවා. දැන් අපි අර සාමාන්‍ය මට්ටමේ ගන්න ඕන දැන් තරහ ගියයි අහුගොත් තරය බැනපු හින්දා. ඒක නෑ කියන්නත් බෑ. හරි. ඒ වුණාට අපි ගැඹුරින් දකිනකොට තියෙනවා එයා බැනපු එකට වඩා මේක හිත ඇතුලේ නේ හේතුව තියෙන්නේ. ඒ තව ටිකක් ගැඹුරින් දකින කෙනාට තව හේතුවක් පේනවා. එතකොට අරක අර අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් අර බැන්නේ නැත්තම් තරහ යන්නේත් නෑ නේද? ඉතින් ඒකෙත් ගැළපීමක් තියෙනවා. ඒ වගේ තමයි දැන් මෙතන. දැන් හේතු අපිට එක එක මට්ටමේදී ගොඩක් ඒවා වෙනවා. චක්කු විඥානය හේතුවක් විදියට ගන්න පුළුවන්. ඒකේ වරදක් නෑ. හැබැයි ඒක යෙදුන තව ආධාර වෙන ධර්ම තියෙන ඒවා තමයි අර ප්‍රත්‍ය ධර්ම කියන්නේ. සුවිසි ප්‍රත්‍ය කියලා. මේ අර මහා ගැඹුරක් තියෙන පට්ටානේ. ඉතින් අපිට සමහර විට ඒ ඔක්කොම දැනගන්න අවශ්‍ය නැහැ. දැනගන්න තියෙන්නේ අර රූප සමුදය කියන එක මේ ලෝකෝත්තර පැත්තේ සමුදයයි ලෞකික පැත්තේ සමුදයයි පොඩි වෙනසක් තියෙනවා. ඒක පොඩි නෙමෙයි ගැඹුරු වෙනසක්. ඒක තේරුම් ගන්න පුළුවන් ඔය සම්මා දිට්ඨිය තුල. ඒ කියන්නේ මේක ලෝකෙට අයිති පැහැදිලි කිරීමක්ද හේතු දැක්වීමක්ද ලෝකයේ ඉක්මවා යන හේතු මේ සමුදයයි ඵලයයි අතර ඒ කියන්නේ එතකොට තමයි අර පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ. එතකොට ඒ කියන්නේ ලෝකේ ඉක්මවා යන දැක්මක් වෙන්න ඕන. සාමාන්‍ය ලෝකයා දකින මට්ටම නෙමෙයි. සාමාන්‍ය ලෝකයා දකින මට්ටම අපිට මුලින්ම අර බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් මම ඉන්නවා බාහිර දෙයක් තියෙනවා. අර ද්වේතාවට දාලානේ. එතකොට ඒක එතකොට ලෝකෙට අයිති කියන එක පේන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර බෙදුවා නම් ලෝකෙට අයිති වෙලා ඉවරයි. මොකද අභ්‍යන්තර හැමතිස්සෙම ඔක නුවණින් බැලුවත් පේන්නේ මේ ආයතන 6නේ. ආයතන 6 එතකොට පුද්ගලයා කියන එක ඒක ඇවිල්ලා ඉවරයි. එයාට අත්දකින්න බාහිරේ තියෙනවා මේවා ටික. එතකොට ඔය අභ්‍යන්තර බාහිර කියන දෙකක් හිතෙන්ම කරඩ මැවීමක්. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. ගද්ද ඒ කියන්නේ ඔය දෙපැත්තක් වෙන් කිරීමත් මේ දැන් ඇහෙන් දැකීමේ සිද්ධියේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාම වෙන දෙයක්. ඇහැ පිරිසිඳ නොදැකීම නිසාම. එතකොට ඇහැ අපි තේරුම් ගත්තොත් ඇහැට පුළුවන් ඇහැ කියන්නේ ප්‍රසාද රූපයක් හදන මට්ටම. එතකොට ප්‍රසාද රූපය කියන එක අර වතුරේ ඇති වෙන ඡායා මට්ටමක් වගේ. ඒක ඇහැට ඒ කියන්නේ ඇහෙන් දකින්නවා ඇරෙන්න වෙන කිසිම භෞතික ස්වභාවයක් ඕකේ නැහැ. භෞතික කියනකොට තේරුම් ගන්න අනිත් ආයතන වලටත් මොකක් හරි විදිහකට අත්දකින්න පුළුවන් කියන මට්ටමට යනවනේ. ඇහෙන් පෙනෙන ස්වභාවයෙන් නොවුනත් අපිට අල්ලලා බලලා මොකක් හරි ස්පර්ශයක් ගන්න පුළුවන් කියලා හිතෙනවනේ. දැන් අර ඡායා මට්ටම කියන එක එහෙමවත් බෑ. ඒ කියන්නේ මේක හිතෙන්ම කරන නිර්මාණයක් වයි මේක. එතකොට හිතට ඒ විඥාණයට ආහාර ගන්නමයි මේ විදිහේ ඇහැක් සකස් කරගෙන තියෙන්නේ. ඒ සකස් කළේ පෙර තිබුණ අවිද්‍යාවයි තණ්හාවයි ඔය අතීතයේ යෙදුන මුලාවයි සේරම ටික එකතු වෙලා ඒකට උදව් වෙන්න තමයි මේ උපකරණේ සකස් කරගත්තේ. අර මං කිව්වේ මාළු අල්ලන්න දැලක් පියනවා වගේ කියලා. මාළු කන්න ඕන වුණාම දැලක් පියා ගන්නවා. ඒ වගේ අපිට රූප බලන්න ඕනකම හින්දම ඇහැක් සකස් කරගත්තා. එතකොට ඒ ඇහැට පේන මට්ටමක්මයි ওই රූප කියන්නේ. දැන් ඇහි අපි රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් රතු පාටටමයි පේන්නේ. ඒක ඒ ඇහි මට්ටමට පේන මට්ටමක්මයි අපි රූප කියලා දැනගන්නේ. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න අර ප්‍රසාද රූප මට්ටම කියන්නේ ඡායා මට්ටමක් විතරමයි. එතනින් එහාට මේ ඇහැට බෑ දැනගන්න. ඇහැට බෑයි කියනකොට චක්කු විඥාණයට බෑ මේ ප්‍රසාද රූපේ දකින්ව ඇරෙන්න. දැන් රතු පාට කණ්ණාඩියක් දාගත්තා නම් ඉතින් රතු පාට මේ ප්‍රසාද රූපයක් දකින්ව ඇරෙන්න අර ඇත්ත ඇති හැටි දැකීමේ හැකියාවක් චක්කු විඤ්ඤාණ මට්ටමට නැහැ. චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න දේ ගැන සිතීමක්මයි මනෝ විඤ්ඤාණය කරන්නේ. රූප සංඥාව ගැන තව තව හිතනවා. ඉතින් විතක්කේති ප්‍රපංචේ. එතකොට අපකට අර මඤ්ඤණා කරනවා කියලත් කියනවා. ඒ මට්ටමමයි අපි මේ පුරුදු වෙලා ඉන්නේ. නෑ නෑ එළියේ තියෙන්නේ ඕක. ඒක තමයි අපි මේ දැනගන්නේ කියලා. එතකොට මේ ආයතන වලට ඒ හැකියාව නෑ. අර මං අනිත් උපමාව ගත්තේ අර බිත්තර කටුවේ ඇතුලේ ඉන්නේ කියලා. එතකොට මේ ආයතන 6 කියන්නේ බිත්තර කටුව. එතකොට ඒ බිත්තර කටුවේ යම් කිසි මොනවා හරි ඇතුලට පේන ස්ක්‍රීන් 6ක් හදලා තියෙනවා නම් ඔය හය හදලා තියෙන්නේ අපේ තියෙන තණ්හාවයි අවිද්‍යාවයි අරම මේවා හින්දා. එතකොට ස්ක්‍රීන් හයේ දැర్శණය වෙන්නේ මේ අපේම අවිද්‍යාවෙන් අපේම තණ්හාවෙන් ආහාර උදව් කරගෙන මේ පෙර කර්ම උදව් කරගෙන සකස් වුණ මට්ටම. ඒක කවදාවත් එළියේ තියෙන ස්වභාවය වෙන්නේ නැහැ. අපිව සංසාරේ ගෙනියන්න පුරුදු කරලා තියෙන්නේ ඔය දැනගන්නේ එළියේ තියෙන දේ කියලා. ලෝකෙට අහු කරනවා. ඒක තමයි ඒ අර මායාවේ වැඩ ටික කියන්නේ. මේ ආයතන හය මායාවේ කියන්නේ. ඒත් ආයතන හය කියනකොට ඇහැ කන නාසය විතරක් නෙමෙයි බාහිර ආයතන ටිකත් එක්ක ඔය කියන්නේ. අතරම බාහිර ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔය ටිකට අහු වෙනකන් තමයි මායයට අහු වෙන්නේ. නැත්තම් ලෝකෙට අහු වෙන්නේ නැත්තම් සංසාරය යන. ඒක ලෝකෙටයි තිද. එතකොට අපි ඒක පිළි අරගෙන ඒක ඇනලයිස් කරන්න ගියාට දැන් ඒක අනිත්‍ය බලන්න ගියාට දැන් නිකන් හිතන්න අර ස්ක්‍රීන් එක දිහා බලලා අපි ෆිල්ම් එකක් බලනවා. එතකොට අපි විශ්වාස කරනවා මේ එළියේ වෙන දෙයක් කියලා. ඊළඟට ඒකෙන් මිදෙන්න අපි එළියේ තියෙන දේ අනිත්‍ය බලනවා. එතකොට පේනව නේද ඒකේ අර මුලාව යෙදිලා කියලා. මේක සකස්ුනේ කොහොමද කියන සමුදේ දැකලා නෙමෙයි. අපි හරිනම් බලන්න ඕන මේකේ මේ ස්ක්‍රීන් එකට මේ රූපේ වැටුනේ කොහොමද කියන එක නේ සමුදේ. නැතුව ඒක බලලා මේ හිතාගත්තු එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියන එකේ කොච්චර විස්තර බැලුවත් වැඩක් නැහැ නේ. ඒකේ අනිත්‍ය බැලුවත් වැඩක් නැහැ, දුක්ඛ බැලුවත් වැඩක් නැහැ, අනාත්ම බැලුවත් වැඩක් නැහැ. මේ කියන්නේ මං මේ ලෝකෝත්තර මට්ටමින් මිසක් ඕක ඔය ටික බලන්න ඕන පූර්ව ප්‍රතිපදාවට. ආර්ය මාර්ගයට වැටෙන්න පූර්ව ප්‍රතිපදාවකුත් තියෙනවා. ඒකෙදි ඔය බාහිර රූපවල අනිත්‍ය බලන්න ඕන, දුක්ඛ බලන්න ඕන, ඔය කියන සේරම බලන්න ඕන. හැබැයි ඒ කොච්චර බැලුවත් ලෝකෝත්තර දැක්ම කියනකොට ඔය බලන දැක්මට එහෙම්මම වෙනස් දැක්මක් තියෙනවා. එතෙන්දි තමයි අර ඕක ඔහොම දැනගන්නේ මොකක් හින්දාද සමුදය කියන එක. يعني ආයතනෙත් දකින්න ඕන ආයතනේ සමුදය. ආයතන නිරෝධය. එතකොට ආයතන නිරෝධයක් ගැන අදහසක් එනකොට ඒකෙන් පෙන්නපු රූපය ගැන ඉතින් ආයේ වැඩි විස්තර ඕනේ නැහැ. ඒක මැකිලා යනවා. හරි චක්කුන් නිරුජ්ජති රූප සංඥා විරජ්ජති කිව්වි. අනේ ගැඹුරු තැනක් මේ කතා කරන්නේ. ඇහැ කත් අපි හදාගත්ත දෙයක්. ඔව්.
අදට කොට නවත්තමු එළිය
හොඳයි හොඳයි.
ඔව්. ලොස්තුරා
ඒකනේ.
ඒකනේ.
එන සතියේ මෙහෙමයි දැන් 12 වෙනිදා අතන අර සවනට සිසිලස එකේ ඔකෙත් ඔය වෙලාව ප්‍රශ්නේ හිටීද දන්නේ නැ මේ ඒගොල්ලෝ
කොහොමද ඒක සිසිලස එක අනිවාර්යෙන් මේ චේන්ජ් එක දිනා.
ඔව් කැන්බරා වලට නැද්ද
වික්ටෝරියා විතරනේ ඔක තියෙන.
එහෙනම් මේ ඔයගොල්ලන්ට පැයක් පරක්කු වෙලා තමයි ඒක අහන්න වෙන්නේ. එතකන් ඉතින් මේ ඔයගොල්ලන්ට
අවරේට සිසිල මේ ප්‍රෝග්‍රෑම් එක ඔබතුමාගෙන් ඇහුවා බොහොම ලස්සනයි නේද? ඉතින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
ආ ඒකේ අර ඔව් ඒකේ සාකච්ඡා තුනම හම්බ වුණාද? ඒක තියෙන්නේ වෙනම වෙබ්සයිට් එකක. මම ওই ලින්ක් එක එවලා ඇති ස්කයිප් එකේ මේගොල්ලන්ට. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපේ මේ අනිත් අනුරත් ඉන්නා. ඉතින් මේවා තේරෙනවද දන්නේ නැහැ නේද? සද්ද නැතුව ඉන්නවා. කවන්නේ ඔය අහගෙන හිටියත් පාඩුවක් වෙන්නේ නැහැ. මේ සාකච්ඡා කර කර බලන්න ඕන ඔය. හොඳයි එහෙනම් මේ
එලා ගොඩක් පිළිතු කියලා පිළිත්‍යයලා ඉවර කරලා.
හා හා. ඔබල කියන්නේ හොඳයි. පෙරුවන් සරණයි.
සමෝතස් භගවතු